ඊළඟට කරු සමන් ප්‍රිය හිරත්නතුමා විනාඩි 6ක් කාලයක්
තියෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම රටේ ජනතාවට බලපාන්නා වූ ඒ වගේම සමස්ත ආර්ථිකයම
මන්තුමා ඔබතුමාගේ කතාවේදී කතා කරන්නේ නැහැ. මොකද වෙලාව නැහැ, වෙලාව ඉතාමත්ම මේ නැහැ. මොකද දන්න මෙතන වාදයකට ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔව් සමන් ප්‍රිය හිරත්නතුමා,
විශේෂයෙන්ම කරු සභාපතිතුමනි, විවිධ වූ දේශගුණික ලක්ෂණයන්ගෙන් හෙබි, ඒ වගේම ලෝකේ තියෙන හැම පසක්ම තියෙන රටක් තමයි ශ්‍රී ලංකාව. ඒ වගේම කෘෂිකර්මාන්තයේ මත පදනම් වෙලා, ඒ වගේම කෘෂිකාර්මික රටක් වශයෙන් තමයි අපි හැම වෙලාවෙම අපේ පොතපතේ සඳහන් වෙන්නේ. නමුත් අද විශේෂයෙන්ම කියන්න ඕනේ, ජාතික ප්‍රතිපත්තියක් තාම සකස් වෙලා නොමැති වටපිටාවක් තුල, ඉතින් ඒ වගේම ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු, මම හිතන්නේ අනිවාර්යයෙන්ම සකස් කළ යුතු අධ්‍යාප බවට කෘෂිකර්මාන්තය පත් වෙනවා. ඒ වගේම දැන් මේකේ ඉන්න බොහෝ මන්ත්‍රීවරු කතා කරා, අද සහලින් තමයි ස්වයං පෝෂිත කරන්න. සහලින් නෙමෙයි අපි අපේ රට ස්වයං පෝෂිත කරන්න ඕනේ ආහාරය. අපි දන්නවා අපි පැය 24ම බත් කාපු ජාතියක් නෙමෙයි අතරම. ඒ වගේම අපිට දේශීය අල වර්ග තිබ්බා 300කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ වගේ මේවට තෙල් පෝර ගැහුවේ නැහැ. අද මේ හැමෝම කතා කරන්නේ පෝර සම්බන්ධයෙන්. ඒ වගේ මේ පෝර, ඒ වගේම රසායනික ද්‍රව්‍ය නිසා ඇති වෙලා තියෙන සමාජීය ප්‍රශ්න, ඒ වගේම අද ජනතාවට මූණ දෙන්නලා තියෙන සෞඛ්‍ය ගැටලු සම්බන්ධ බොහෝ දෙනෙක් කතා කරන්නේ නැහැ. ඉතින් අද ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ විශාල පුළුල් කතිකාවතර යන්න ඕන. විශේෂයෙන්ම අපේ අල්ලපු දිස්ත්‍රික්කයේ, පුත්තලන් දිස්ත්‍රික්කයේ, ඒ වගේම කල්පිටිය, අද වැල්ලේ සම්පූර්ණ ගොවිතැන කරනවා, තෙල් පෝර නාවනවා. ඒ වගේම නිල්දරු උපත් බිහි වෙනවා අදටත්. මම සරණිශාන්ත ඇමතුමා සාක්ෂි වෙන හිට එතුමා හිටියානම් නිල්දරු උපත් බිහි වෙනවා, වග්වඩු රෝග. ඉතින් මේවා සම්බන්ධ කවුරුත් කතා කරන්නේ නැහැ අතරම. ඉතින් මේවත් ඇත්තටම පෝර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යම් දුර්වලතාවයක් තිබ්බා. ඒක අපි පිළිගන්න ඕන. නමුත් ඒ පෝර ප්‍රතිපත්තිය මොකක්ද කියලා මම ඩයික ඇහුවේ වීතේරත් මන්තුමා, ඔබතුමාලගේ පක්ෂේ ප්‍රතිපත්තිය මොකද්ද මේ සම්බන්ධයෙන් කියලා. ඒ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. රතනහාමුදුරන්ට එතුමා මේ මම මේකට සම්බන්ධ නැහැ කියලා අත හොදගෙන ඉදහස් වෙන්න බෑ මේකෙන්. මේ 225 වාක්‍ය කියන්න පාර්ලිමේන්තුවේ ඉන්නේ. කාටවත් මේකෙන් අපි මේකට සම්බන්ධ නැහැ, අපි මේක කරේ නැහැ කියලා අත හොදගෙන ඒක නිදහස් වෙන්න උත්සාහ කරනවා නම් ඒක එහෙම නෙමෙයි කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. එක එක ඇමතුරුන්ගේ කාලේ ඇමතුරුන්ගේ ප්‍රතිරූපයන් නංවන්න කරපු ගොන් වැඩ අපි දන්නවනේ. දැන් විගණන වාර්තා තියෙනවා. පී හැරිසන් අමාත්‍යවරයා හිටපු කාලේ 4500ක් ඕස්ට්‍රේලියාවෙන් කිරිදෙනු නාණය කරා. ඒ කිරිදෙනු නාණය කරද්දී 4500න් 3912ක් මිය ගිහිලා තියෙනවා. මේ අම්මගේ අප්පයි බූදලේ නෙමෙයි. මෙරට ජනතාවගේ සල්ලි. ඉතින් මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒෙන්ද අපි යම් ඇමතිවරයෙකුගේ ප්‍රතිරූපේ වැඩ කරගන්න කුෂ්කර්මාත්‍යන්තය හරහා වැඩ කරනවා නම් ඒක වැරද්දක්. ඉතින් අපි මහින්ද අමරේ ඇමතුමාත් මම අද ස්තුතිවන්ත වෙනවා. එතුමා යම් වැඩ කොටසක් කරන්න, නිර්මාණාත්මක වැඩ කොටසක් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම විශේෂයෙන් මහින්දාන්ත අලුත්ගම ඇමතුමා මොනවා වුණත් කාබනී ගොවිතැන වෙන විශාල කපකිරීමක් එතුමා කරා. එතුමා එදා ගත්ත රාජ්‍ය ඒ තීරණය වෙනුවෙන්, ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී හිටියා. ඉතින් යම්ම වැරදි අඩුපාඩු තිබ්බා. නමුත් මේවා සම්බන්ධයෙන් ඇත්තරම එතුමා කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන සමස්ත මිලියන 22ක් වෙච්ච ලංකාවේ ජනගහණයෙන් ග්‍රාමීය ජනතාව වෙන 77%යි. ඒ වගේම 118.2ක් ඉන්නවා නාගරික ජනතාව. 104.2ක් ඉන්නවා වතුකර ජනතාව. ඒ වගේම ග්‍රාමීය ජනතාව 77%න් 102.65ක් අක්කර 2ට අඩු ඉඩම් හිමියන්. 25.5% කෘෂිකාර්මික ජනතාව 18.3ක් ඉන්නවා නිෂ්පාදන ශේෂ්ඨය නියුක්ත පුද්ගලින්. 8.9ක් ඉන්නවා කොන්ත්‍රාත් ශේෂ්ඨය නියත පුද්ගලින්. ඉන්න මෙතනදී විශේෂයෙන්ම සභාපතිතුමනි, සමස්ත ජනගහයන් 3/1ක් කෘෂි අංශයට සම්බන්ධ ජනතාවක් වශයෙන් මේ රටේ. ඉතින් මෙතනදී අපි ප්‍රතිපත්ති හදන්නේ පාර්ලිමේන්තුව. ඒ ප්‍රතිපත්ති හදලා ඒක ක්‍රියාත්මක කරන්න මේ රටේ ඉන්න සමස්ත නිලධාරී පැලැන්තිය. තේන්දා මේ සියලු දෙනාගේ වාකීමක් තියෙනවා මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී. විශේෂයෙන්ම අපි හැමෝම කියන්නේ පෝර දියව් කියලා. ඒ වගේම අද වෙනකන් කවුරුවත් කියලා තියෙනවා
ඔබතුමාට විනාඩි දෙක කාලයක්
පෝර නැතුව වගා කරන්න පුළුවන්. ඒ තාක්ෂණය අපි ගේන්න ඕනේ. තාක්ෂණය හරහා ජනතාවට යම් දෙයක් දෙන්න ඕන කියලා කවුරුවත් කතා කරන්නේ නැහැ. මම මේ විශාල මහින්ද පරසයක් තියෙනවා කතාන සභාපතිතුමනි. විශේෂම කියන්න ඕනේ කෘෂිකර්ම ශේෂ්ඨයේ ගෝජන් සේවා දෙපාර්තමේන්තුවේ අනියුක්තව කටයුතු කරන කෘෂිකාන් පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි මාත් ඒ ශේෂ්ඨ නියෝජනය කරපු පුද්ගලෙක්. ඉතින් එතනදී අද විශේෂයෙන්ම ඔවුන් අද වසන් 3ක් වගේ ප්‍රමාණය 3-4ක් වගේ ප්‍රමාණයක් බලනවා. ඒකට ඒ වැඩ බලන දීමනාවක් ඇත්තටම ගෙවන්නේ ගරු ඇමතුතුනි. මේ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඒ වගේම තාමත් බඳවා ගැනීමේ පටිපාටිය සකස් කරලා නැහැ. ඒ වගේම සේවා තරග විභාග පැත්තුව ඩිය ප්‍රාදේශය නිධාරින් සඳහා ඒ තරග විභාගෙන් තාමත් ප්‍රාදේශ නිධාරින් බඳවාගැනීමක් කරලා එකසේ විසිරක්න්න උපාධාරින් විතරක් මෙ කුෂකර පර්ේෂ නිස්පාසාකාරුන්ගේ තාම බඳවාගැනීමක් කරලන්න ඒ සම්බන්ධ ඔබතුමාගේ අවධානම කරනගෙන ඉල්ලිම කරන ඒවගේම රාජසේව කොමිසන් සභාව තාමත් මෙයාගේ සේවා ව්‍යස්ථා සම්බන්ධ කටතු කරලා නෑ දර සභාපතුමා. හබැදීමත් තියෙන්නේ දේ සම්බන්ධයෙන් මහිතන් ඔබතුමාගේ අවධාන යොමු කරන්න කියන කාරණය ගරු ඇමත්තුමා ඉල්ලා හිටිනවා. ඒවගේම මේ නිලධාරින් මහිතන්නේ වසමට ඒ අවශ්‍ය කාර්යභාරය ඉෂ්ට කරගන්න වැඩ කටයුතු කරන්න ඒවගේම නිර්මාණශීලී වැඩකොටසක් කරන්න නිලධාරින් පිරිසක් ඉන්නවා. ඒ සම්බන්ධිත ඒ අවශ්‍ය පහසුකම් අත්තරම අපි ලබා දෙන්න ඕනේ කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒවගේම මේ බහුකාර්ය නිලධාරින් බඳවගත්තන් 37000ක් ඒ 37000 බඳවගත්තන් විවිධ ලේබල් ගහගන්න උත්සාහ කරනවා. මේ අයගේ සේවය ස්ථිර නැහැ. ඒවාගේ මේ සේවය ස්ථිර කරන්න අපිත් කියන්නේ සේවය ස්ථිර කරන්න ඕන. යම් වැඩ කොටසක් බාර දෙන්න ඕන. හැබැයි මේ සේවය ස්ථිර කරනවා වගේ
බඳුමාව කාලය අවසානයේ
නිලධාරීන් කෘෂිකර්ම ශේෂ්ඨයට අදාළ විවිධ පුහුණුවීම් කරලා තියෙනවා. ඉතින් මෙයාත් මේ රාජ්‍ය සේවයට අතරම අපි මේ කෘෂිකර්ම ශේෂ්ඨයට අදාළ වැඩ විෂයන් බාර දීලා ඒ අයගේ නියමිත සේවා ලබා ගන්න කටයුතු කරන්න කියන කාරණාත් ඉල්ලා හිටිනවා. ඒ වගේම ජනවාරි මාසෙ වෙද්දී ඇමතුමා පැහැදිලිව කිව්වා මේ බහුකාර්ය
අවසන් කරන මන්තුමා
ශේෂ්ඨය බලකාය නියෝජනය කර මේ ළමයේ සියලු දෙනාම ඒ අවශ්‍ය ශේෂ්ඨවට අනුයුක්ත කරලා ඒ රැකියාව ඉස්තර බව ලබා දෙනවා කියලා. එහෙනම් කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ. මේ රජයක් විදිහට මේ අයට මේ අයගේ වාගීම තියෙන අපිට ඒ වාගීම අපි නොපිරා ඉෂ්ට කරනවා කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්තයි මම නිහඬව බොහොම මිසුදී.
ස්තුතියි මිලට ගරු තුෂාර ඉන්දුනිල් අමරසිංහතුමා ඔබතුමාට විනාඩි 12 කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මූල අසනේ මන්ත්‍රීතුමනි. අද දවසේ සාකච්ඡා වෙන වැදගත්ම අමාත්‍යංශයක් ගැන මම ඉස්සෙල්ලා කතා කරන්න කැමතියි. කෘෂිකර්ම අමාත්‍යංශය හා සම්බන්ධව. කෘෂිකර්ම අමාත්‍යංශය ගැන කතා කරනකොට මේ රටේ මේ අද පත් වෙලා තියෙන අපරාධය හා සම්බන්ධයෙන් මේ රටේ ජනතාව මේ තත්ත්වයට පත් කරපු ප්‍රධාන අපරාධකරුවන් ගැන කතා කරනකොට මුදල් අමාත්‍යංශයෙන් පස්සේ කෘෂිකර්ම අමාත්‍යංශය හැටියට තමයි අපිට නම් කරන්න පුළුවන්. මේ රට මේසා බංකොලොත්භාවයට පත් කරපු අපරාධකාරයෝ හැටියට. අර දැන් කලින් කතා කරපු මන්ත්‍රීතුමා මේ සහලින් නොව අපි පෝෂණය විය යුත්තේ අහරින් කියලා කිව්වා. සහලින් නොව අහරින් මගේ මන්ත්‍රීතුමාගේ නම කිව්වේ නැහැ. ඒ නිසා කාටවත් ඒකට බාධා කරන්න බෑ. සහලින් නොව අහරින් කිව්වා. අපේ ජාතිය පැය 24ව බත් කාපු ජාතියක් නෙමෙයි කිව්වා. අල කාපු ජාතියක් කිව්වා. මන් දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. එතකොට මගේ මන්ත්‍රීතුමාගේ නම කිව්වේ නැහැ. ඔබතුමාට කිසිම අවස්ථාවක ඒකට බාධා කරන්න බෑ. එතකොට සහලින්නව අහරෙන් කිව්වා. මේක පැහැදිලිවම ප්‍රසිද්ධියේ අපේ මේ ශ්‍රී ලාංකික ජාතියට කරපු පළවෙනි අපහාසයක්
විශාල දැන් මේ මෙයාට කලින් කතා කරේ මම. හරිද? අලගෙන කතා කරනවා. මම අලගෙන වෙනම කියලා දෙන්න ඔයාලට. ඈ අලගෙන කතා කරනවා වෙනම කියලා දෙන්න පාඩමක් ඔයාලට මම. දෙයින්ද මේ අනවශ්‍ය කතාව තමන්ගේ කතාව කතාර
යන්නේ. ඔව් මොකද්ද මේ ඒක පොයින්ට් ඔෆ් ඕඩර් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ හිතන අලකාරය තමයි දැන් මේ අද මේවා නිවැරදි කරන්න කතා කරන්නේ. එතකොට මම විශේෂයෙන් කතා කරන්න කැමති දැන් මේකේ අපරාධකාරයෝ තමයි නෑ. මම අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් තියෙනවා ගරු මන්තුමා විශ්වවිද්‍යාලේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ තමුන්නාංශගේ ඕලෙවල් ගැන අපි දන්නේ නෑ. ඕලෙවල් කර මේවා එතකොට තමුන්නාංශ ගොවිනියාමකේ කැටියට රස්සාව කරලා පාර්ලිමේන්තුවට ආවට මම උපාධිධාරියෙක් කැටියට මේ පාර්ලිමේන්තුවට ආවේ. ඒ නිසා කරුණාකරලා එතකොට මේ ජනප්‍රිය වෙන්න මේ
කතා මම
විශේෂයෙන් කියන්න ඕන අද මේ අපරාධකාරයෝ ටික තමයි අද මේ මලගම දවසේ කතා කරන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා අද මේ කෘෂිකර්මාන්තය කියන මලමිනිය මේ රට තුල තියද්දි ඒ මලමිනිය මේ පාර්ලිමේන්තුව තුල ස්ථානගත කරලා අද කතාවක් පවත්වනවා. එතුමාලු කිව්වේ එතුමාගේ කාලෙලු මේ කෘෂිකර්මාන්තය හොඳටම කළේ. එතකොට අද ඒ එතුමා ගත්ත තීන්දුව තීරණ මේ කෘෂිකර්ම අමාත්‍යාංශය තුල ගරු මහින්ද අමරවිහාර ඇමතිතුමා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා එතුමා කිව්වා. එතකොට හැබැයි අපි පහුගිය කාල පරිච්ඡේදය තුල අපි මේවා ගැන කතා කළා, ප්‍රශ්න කළා, අපි මේවා ගැන උද්ඝෝෂණ කළා, සත පහකට ඇහුවේ නැහැ. මයනාරන්ද අලුත්කමගේ ඇමතිවරයා මට මතකයි මම අහපු ප්‍රශ්න කදී එක හාල් රටයක් මේ අපේ රටට ගෙන්නන්න හැකියාවක් තිබුණොත් ගෙන්නන්නට සිද්ධ වුණොත් එතුමා ඒ ඇමතිකමේ ඉන්නේ නැහැ කිව්ව එක දවසක්. හැබැයි දැන් නම් ඇමතිකමේ නැහැ. හැබැයි දැන් මේ වෙනකොට අද වෙනකොට අපි හාල් මෙට්‍රික් ටොන් 106ක් මේ වෙනකොට ඇනවුම් කරලා ඉවරයි. අද මට අර අතුරුලියේ රතන හාමුදුරුවන්ගෙන් මට අහන්න තිබිච්ච ප්‍රශ්නේ ඔය අතුරුලියේ රතන හාමුදුරුවෝ තමයි ඔය ගෝඨාභය රාජපක්ෂලාට ඔය දිලච්චලාට දුන්නේ මේ කාබනික ප්‍රතිපත්ති ප්‍රමෝට් කරලා. අද අපේ පැත්තට මේ අද විපක්ෂයට ඇවිල්ලා මේ වාඩි වෙලා හිටියට මේ අතුරුලියේ රතන හාමුදුරුවෝත් මට වග කියන්න ඕන කියන කතාව මම කියනවා. මම මේව කතා කරන්න වේදනාවෙන්. එතකොට අපි දැක්කා කරපු ටික දැන් චීන පොහොර නැව අපේ රටට එනකොට මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කිව්වා ඒක මම නෙමෙයි සම්බන්ධ ඒකට සශින්න රාජපක්ෂ තමයි සම්බන්ධ මට පොහොර વિશે බාර දීලා නැහැ කියලා කිව්වා. එතකොට කාබනික පොහොර ගැන අපි ප්‍රශ්න කරනකොට ඒක මම නෙමෙයි හිටපු ජනාධිපතිතුමා තමයි කළේ ඒකට මම සම්බන්ධ නැහැ මට මචං ඔය ආයතන දීලා නැහැ කිව්වා. එතකොට වීතික තේ පොල් රබල් වැවිරි කර්මාන්තයේ සුළු අපනයන එළවලු පළතුරු මේ සියලු වගාවන්ගේ ආදායම අස්වැන්න විනාශ කළා. එහෙම විනාශ වෙනකොට ඒහා සම්බන්ධ වෙච්ච බිත්තර ගොවීන් මගේ පඬුවස්සවර බෙන්ගිරේ ආසනවල විශාල ප්‍රමාණයක් ඉන්න බිත්තර කර්මාන්තයේ විනාශ වුණා. බඩේනුගු නිෂ්පාදන ඇන හිටියා. එතකොට කිරිගව නිෂ්පාදන ඇන හිටියා. මේ සියල්ලත් එක්ක අපේ රටේ කෘෂි කර්මාන්තය දැන් විනාශ වුණා. හැබැයි දැන් එතුමා කියනවා දැන් එතකොට කාබනික නැව එනකොට ඒක එයාගේ නොය කියපු ඒ වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති එයාගේ නොය කියපු මහින්දානන්ද අලුත්ගමගේ හිටපු කෘෂිකාර්ම ඇමතිතුමා කියනවා එයාගේ කාලවලු ඒ කරපු අවුරුදු එකහමාර කාලේ කරපු දේවල් දැන් සිද්ධ වෙන්න නැහැලු ඒ ගැන එයා කනගාටු වෙන්න ඉන්නේ. මම දැනගන්න කැමතියි මේක අර නරක කුණුහරුපකින් කියන්න නැතුව මේ කතා කරන්නේ කොයි පැත්තෙන්ද කියලා අහන්න කැමතියි. ඒකට අපි පිළිගන්න ඕනේ මේ ඇමති කාලේ කියාපු එකද දැන් මේ ඇමති නැමේ කාලේ කියාපු එකද කියන එකත් මේ අවස්ථාවේදී අපි අහන්න ඕනේ. ඉතින් ඒකම මම මේ අවස්ථාවේදී කතා කරන්න කැමතියි. දැන් මේ රටම මේ අවස්ථාවේ ඡන්දයක් ඉල්ලන වෙලාව. දැන් මාර්තු වල මැතිවරණයක් එනවා කියලා දැන් රටේ ජනතාව විශාල බලාපොරොත්තුවකින් ඉන්නේ. එතකොට කතානායකතුමා අද අපි දැක්කා අද උදේ බොහොම හදිස්සියකින් ව්‍යවස්ථාදායක සභාව ආපහු පිහිටවන්න ඕනේ ඒක බල ගන්න ඕනේ කියලා බොහොම හදිස්සියකින් කතානායකතුමා ප්‍රකාශ කළා. ඒක ව්‍යවස්ථාදායක සභාව බල ගන්න ඕනේ. ඒක අපි දන්නවා. හැබැයි අපි මේ අවස්ථාවේදී අපිට පොඩි සැකයක් මතුවෙනවා. ව්‍යවස්ථාදායක සභාව බල ගැනීම තුල ආපහු මැතිවරණ කමිෂන් සභාව අලුතෙන් පිහිටවන්න සිද්ධ වෙනවා නම් මැතිවරණ කමිෂන් සභාවේ ඉන්න සමාජිකයින් ටික ආපහු ගියාපුවාම අලුත් සමාජිකයින් එනකොට ඒ අලුත් සමාජිකයින්ට මේ මැතිවරණේ පවත්වන්න කාලයක් අවශ්‍යයි කියලා ඒගොල්ලෝ කියනවා. ඒ නිසා මේක මේ මැතිවරණේ කල් දාන්න දාන තවත් එක් සැලැස්මක්ද කියන කාරණේ අපි මේ අවස්ථාවේදී අහන්න ඕනේ. ඒ නිසා කරුණා කරලා මේ වගේ පොත් පෙරලලා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඉල්ලා සිටින මැතිවරණ කල් දැමීම කියන විගඩම නටන්න හදන්න එපා කියන එකත් මේ අවස්ථාවේදී මම කියන්න ඕනේ. ඒකම ගරු මූලස්සනේ මන්ත්‍රීතුමනි තමුන්නාසෙත් ඇතුළු අද වෝටර්ස් එජ් හෝටලේ අද හැන්දෑවේ තියෙන රාත්‍රියේ තමුන්නාසලගේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමේ භෝජන සංග්‍රහය. තමුන්නාසල අර පියල් නිශාන්ත ඇමතිතුමා ඉන්න හොඳ සින්දු ටිකක් පාඩම් කරගෙන යනවා. මම දන්න හොඳ ගායකයෙක්. තමුන්නාසෙත් ඇතුළු අද වෝටර්ස් එජ් හෝටලේ තියෙන ප්‍රිය සම්භාෂණයක් තමුන්නාසලට. එතකොට ගිය සතිය අපි දැක්කා අරලියගහ මන්දිරයේ ඔය වගේම ප්‍රිය සම්භාෂණයක් තිබුණා. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිතුමන්ලට බොහොම වැදගත් ආකාරයේ උසස් ගණයේ ප්‍රිය සම්භාෂණයක්. මම අහනවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ සඳහා වියදම් දරන්නේ කවුද? මේ සඳහා ඒ වියදම් වෙන දැවැන්ත මුදල් ගෙවන්නේ කුමන ආයතනයකින්ද? කුමන වැය ශීර්ෂයකින්ද? මේ සඳහා සම්බන්ධ වෙන කවුද කියන එක මම මේ රට හමුවේ අහනවා. දැන් මොකද මේක අපි කවුරුත් කැපකිරීම කළ යුතු අවස්ථාවක්. අපි කවුරුත් දුකෙන් හාමතෙන් ඉන්න අවස්ථාවක්. රටේ ජනතාවට වේතුන නෙමේ එක වේලක්වත් කන්න බැරි වෙලා තියෙන අවස්ථාවක්. එතකොට අද රජයේ කාර්යාලයක ෆොටෝකොපි කොලයක් නැහැ. රටේ රජයේ රෝහලක එක සේලයින් එකක් නැහැ. සමහරලාට බේත් පෙත්තක් නැහැ. අපේ අහිංසක දරුවෝ ඉන්නේ හාබතේ. මන්දපෝෂණයේ ඉහවහ ගිහිල්ලා. එහෙම තියෙන තත්ත්වයක් තුළ තමුන්නාසල සතිය එක එක හෝටල් වල තමුන්නාසලට ප්‍රිය සම්භාෂණ පවත්වන්න තමුන්නාසලට මුදල් දෙන්නේ කවුද? තමුන්නාසලට ඒ සඳහා වියදම් කරන්නේ කවුද කියන කතාව මම මේ අවස්ථාවේදී අපි අහනවා.
ඔව් එමුතුමා.
මම තමුන්නාසක සින්දුව ගැන
කිව්වේ. නෑ නෑ. මගේ නම කියපු නිසා කොහමටත් ඉතින් මම සෞන්දර්ය ගුරුවරයෙක් නිසා එහෙම ගැටලුවක් නෑ මගේ සහෝදර මන්ත්‍රීතුමා. ඔබතුමා මේ කතාව කියන්න තිබුණේ මේ ඒ කියන්නේ අද රාත්‍රියෙන් පස්සේ මොනවට කොහොමද වීදම් උනේ රාජ්‍ය මුදල් පාවිච්චි කරාද එහෙම නැත්නම් ගෙදරින් ගෙනෙල්ලාද මුදල් පාවිච්චි කරා ඒක නිසා මේ තමන්ට ලැබෙන අවස්ථාවේදී මේ වටිනා කාලය අනවශ්‍ය විදිහට ප්‍රයෝජනේ ගන්න එපා නිකන් මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා
නෑ 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 මඩක් නෙවෙයි හැබැයි මේ වගේ අර අර රෝමයේ ගිනි ගනිද්දි මේක වීණා වාදනය කරනවා නම් එහෙම ප්‍රිය සම්භාෂණ
ඔතුමාට දා විනාඩි 3ක කාලයක් තියෙන්නේ විනාඩි 3ක කාලයක්
සල්ලි තියෙනවා නම් ඒවා කොහෙන්ද කියන කාරණේ මම කිව්වේ මේක අස්සය පැනලා ගියාට පස්සේ ගරු ඇමතුමා ඉස්තාලේ වහලා වැඩක් නැහැ අස්සය පැනලා යන්න කලින් තමයි මම මේ ටික අහන්නේ එතකොට මේ දැන් අද උදේ කාංචන අපේ කාංචන විජේසේකර ඇමතුමා කියනවා ලයිට් බිල වැඩි කරන්න වෙයිලු ලයිට් බිල වැඩි කරුවේ නැත්තම් පැය 6ක් 7ක් ආය ආපහු ලයිට් කපන්න වෙයිලු අපි කියනවා ජනතාව ඉන්නේ අමාරුවෙන් ජනතාවට දැන් බදු ගහලා ජනතාව හොඳට ඕම හෙම්බත් වෙලා එතකොට මේ විදුලි බිල් ලයිට් බිල් ජල බිල් මේ නොඑක ආකාරයේ බිල් වලින් අද ජනතාවට තමන්ගේ බිල් ටික ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා එතකොට ජනතාවගේ ආදායම් දිගින් දිගට පල්ලෙහාට කඩා වැටෙද්දි මේ මිනිස්සු බිල් වලින් බදු වලින් තව තව මෙරිකද්දි මේ ප්‍රශ්නේ ඇති කරපු ආරම්භක සමාජිකයින් අද යහසේ අර මං කියන විදිහට වෝටර් සෙජ් එකේ අහරේ මෙහෙයි කෑම බීලා ජොලි කරලා පාටි දාද්දි මේ බෙල්ල කරපටියට තියලා මෙරිකන්ඩ හදන්නේ අපේ රටේ අහිංසක ජනතාව. එතකොට කාංචන විජේසේකර ඇමතිවරයා පොඩි තර්ජනයක් කරනවා ලයිට් බිල ගෙවෙ නැත්තම් ලයිට් බිල කපන්න වෙයිලු. පැය 6ක් 7ක් ලයිට් කපන්න වෙයිලු. කමක් නැහැ අපි කියනවා කපන්න. දැන් ඔය වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න කාලේ පැය 10 12 ලයිට් කැපුවා. පැය 10 12 ලයිට් කපනකොට ගෙවල් වල ඉන්න බැරි වෙච්ච මිනිස්සු පාරට බැස්සා. ඒ ගෙවල් වල ඉන්න බැරි වෙච්ච මිනිස්සු තමයි පාරට බහලා ගෝඨාභය රාජපක්ෂට මේ ආණ්ඩුවට විරුද්ධව නැගිට්ටේ. ඒ නිසා කාංචන රත්නත්තර අපි කාංචන විජේසේකර රත්නත්තර අපි ඇමතිවරයාට අපි කියනවා කමක් නැහැ තමුන්නාසට එච්චරම ඕනකමක් තියෙනවනම් පැයක් 6 7ක් නෙවෙයි පැය 10ක් 12ක් හරි කමක් නැහැ කපන්න. ඔව් පැය 24ම කපන්න. එතකොට අර පරණ පුරුදු විදිහටම ජනතාව පාරට බහේ ජනතාව පාරට බැස්සට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් අර එතුමා කියපු විදිහට හමුදාව පොලිසිය දාලා එතුමාට ලැබිලා තියෙන බලය පාවිච්චි කරලා ඒ ජනතාවට වෙඩි තියන්න. ඒ නිසා අපි කාංජන රත්වත්තේ ඇමතිවරයාට කියනවා කමක් නැහැ ලයිට් කපන්න. මිනිසුන්ට බිල් ගෙවන්න සල්ලි නැහැ. පැය 7ක් නෙමෙයි පැය 10ක් හරි කමක් නැහැ ලයිට් කපන්න. එතකොට ආයෙ ආපහු පරණ පුරුදු විදියට මිනිස්සු මහපාරට බහේ. ඒ මහපාරට බහින මිනිස්සුත් එක්ක අපිත් බහේ.
එතකොට කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමා.
හරි මම නවත්තනවා. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් අර කියන වගේ හමුදාව පොලිසිය දාලා ඒ ගෙවල් වල ඉන්න අඳුරේ ඉන්න මිනිස්සු එළියට බහින මිනිසුන්ට ආපහු වෙඩි
තියන්න. ඒ
නිසා කරුණා කරලා පුළුවන් නම් මේ මිනිසුන්ගේ තියෙන සැබෑ ප්‍රශ්න තේරුම් ගන්න නැතුව මේ විදිහට බලහත්කාරයේ ආණ්ඩුවේ තියෙන බලය මේ විදිහට පාවිච්චි කරමින් මිනිස්සු පීඩණයට පත් කරන්න එපා කියන කාරණේ මේ අවස්ථාවේදී කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුතියි. ස්තුතියි. මීළඟට ගරු කුමාරසිරි රත්නායක මහත්තයා විනාඩි 6ක කාලයක් තියෙනවා.
ස්තුතියි. මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, කෘෂිකර්ම වාරි මාර්ගා ධීවර අමාත්‍යාංශවල වැර ශීර්ෂ විවාදයට ගන්න දවසේ ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන අවස්ථාව ලබා දුන්නාට ස්තුති. 2023 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් මේ රටේ ජනතාවගේ කෘෂිකාර්මික ගැටලු සහ එවැගේම වාරිමාර්ග ක්ෂේත්‍රය තුළත් ධීවර කර්මාන්තයේ නියැලෙන ජනතාව වෙනුවෙන් ඒ කාර්යභාරය ඉටු කරන්නට කරු අමාත්‍යවරුන්ට වගකීම් පවරමින් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරලා දෙන අධිකාර ජනාධිපතිතුමා කටයුතු කළා. ඒ කටයුතු සාර්ථකව ඉටු කරන්නට එතුමන්ලාටත් ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු සියලු දෙනාටම ශක්තිය ලැබෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. කරු මුලස්සනාරුව මන්ත්‍රීතුමනි, අපි පසුගිය කාලය තුළ රටේ පැවති ආර්ථික අර්බුදයත් ඒ වගේම රසායනික පොහොර වලින් ඈත්වීමත් නිසා දැඩි පීඩනයකට පත් වුණා මේ රටේ ගොවි ජනතාව. විශේෂයෙන්ම දිස්ත්‍රික්කයක් විදිහට මොනරාගල දිස්ත්‍රික්කයේ දීර්ඝ කාලයක් තිස්සේ ගොවි ජනතාව වගා කළ වගා බිම් වලින් ඉවත් වෙන්න සිද්ධ වුණා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉඩම් ඔවුන් යටතට නැවත පවරා ගැනීමත් එක්ක. ඒ නිසා විශේෂයෙන්ම අපි දිස්ත්‍රික්කයේ බඩේරුඟු වගාව බහුලව වගා කරනවා. 2019 වර්ෂයේ අපේ රටේ සමස්ත බඩේරුඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 245,647ක්, එයින් 119,573ක් ලබා දෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ. නමුත් 2021 වෙනකොට මේ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 27,587 දක්වා අඩු වෙලා තියෙනවා. ගරු මූලාශ්‍රය මන්ත්‍රීතුමනි, මේ ප්‍රමාණය අඩු වෙන්න එක හේතුවක් රසායනික පොහොර නොමැතිකම. ඒ වගේම තවත් අපේ දිස්ත්‍රික්කයට තිබුණ ප්‍රබල හේතුවක් තමයි මේ වගා කරපු බිම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවත අත්පත් කර ගැනීම. ඒකම ගරු මූලාශ්‍රය මන්ත්‍රීතුමනි, පරිසර සංවිධානය විසින් නඩු පැවරීම් පසුගිය කාලය තුළ සිද්ධ වුණා. විශේෂයෙන්ම අපි දන්න කාරණයක්, 5/2001 චක්‍රලේඛය මගින් රජයට අයත් තිබුණ අවශේෂ කැලෑ එදා දිසාපති කැලේ නමින් හැඳින්වේ, එම ඉඩම් නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමත් එක්ක ගම් පුළුල් කරන්න, ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය වගා කටයුතු වලට, ඒ වගේම කර්මාන්තශාලාදී ඉදි කරන්න ලබා දීමේ හැකියාව එදා දිසාපතිවරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට තිබුණා. ඒ අවස්ථාව නැති වෙලා ගියා. ඒ වගේම පදිංචි වෙලා හිටපු ඉඩම් පවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සීමාවට ඇතුළත් වුණාම ජනතාව දැඩි අපහසුතාවයන්ට පත් වුණා. ඒ නිසා මේ පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට නැවත 2020 වර්ෂයේදී 1/2020 චක්‍රලේඛය මගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට නැවත මේ ඉඩම් පවරා දුන්නත් මේ පරිසර සංවිධානය විසින් නඩු පැවරීමත් එක්ක නැවත ගොවි ජනතාවට මේ ඉඩම් පරිහරණය කරන්න තිබුණ අවස්ථාව නැති වෙලා ගියා. ඒ නිසා මේ පරිසර සංවිධානවල විශේෂයෙන් ඉල්ලීමක් කරනවා, පරිසරය ආරක්ෂා කිරීමට අපේ පැත්තෙන් ලබා දෙන්න පුළුවන් සහයෝගය නිරන්තරයෙන් අපි ලබා දෙනවා. නමුත් මේ ගොවි ජනතාව අහිංසක ගම්වල ජීවත් වන ජනතාව ජීවත් වෙනට අවශ්‍යයි. ඔවුන් අද ඉතාමත්ම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. ඒ නිසා අද මොණරාගල සියඹලාණ්ඩ වගේ කොට්ටාශයකට ගියාම ඔවුන් තමන්ගේ සියලු දේ ලබා ගන්නේ මේ එක වර්ෂයක් හේන් ගොවිතැන් කරලා බඩිරිඟු වගාවෙන් ලැබෙන අස්වැන්නෙන් යම් ප්‍රමාණයක් තමන්ගේ පරිභෝජනයට තියාගෙන ඉතුරු කොටස
තව විනාඩි දෙක කාලයක් තියෙනවා
ලබා ගන්න. ඒ නිසා මේ පරිසර සංවිධානය ඉල්ලා සිටිනවා ඒ ගැනත් හිතලා කටයුතු කරන්න කියලා. ඒ වගේම ගරු මූලාශ්‍රාරණ මන්ත්‍රීතුමනි, කෘෂිකර්ම අමාත්‍යාංශය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේම ගෝචර සංවර්ධන දෙපාර්තමේන්තුවත් යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී විශේෂයෙන්ම බීජ සහ රෝපණ ද්‍රව්‍ය සහ පැලාදිය ලබා දෙන වැඩසටහන් වලදී පළාත් සභාව 50%ක දායකත්වයක් ලබා ගන්නවා ගොවින්ගෙන්. ඒ වගේම ගෝචර සංවර්ධන දෙපාර්තමේන්තුව නොමිලේ ඇතැම් දේවල් ලබා දෙනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ රේඛීය අමාත්‍යාංශයේ නොමිලේම මේ දේවල් ගොවින්ට ලබා දෙනවා. ඒ නිසා මෙතනදී යම් යම් ගැටලු සහගත තත්ත්වයන් මතුණා පහුගිය කාලවල. ඒ නිසා අපි යෝජනා කරනවා කෘෂිකර්ම අමාත්‍යාංශයත්, ඒ වගේම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, ඒ වගේම ගෝචර සංවර්ධන දෙපාර්තමේන්තුවත් එකම වැඩසටහනක් ගොවින්ට එකම ක්‍රමයකට මේ බීජ සහ රෝපණ ද්‍රව්‍ය ලබා දීම වැඩසටහන් ක්‍රියාත්මක කළොත් ඔවුන්ට ඒක සාධාරණයක් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඒ ක්‍රියාත්මක කරන්න කියලා මම විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරනවා. මේ ඒ වගේම ගරු මූලාශ්‍රණවට මන්ත්‍රීතුමනි, අනිකුත් කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී ජාතික මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනකොට රටේ හැම දිස්ත්‍රික්කයකටම මේ වැඩසටහන් එතන වෙලාවට ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට පහුගිය කාලේ ක්‍රියාත්මක වුණා ගිවතුගා වැඩසටහන. ඒ වැඩසටහන ඉඩම් වැඩි ප්‍රමාණයක් බුක්ති විඳින මොණරාගල දිස්ත්‍රික්ක වගේ දිස්ත්‍රික්කයක නගරෙන් ඈත ජීවත් වෙන කෙනෙකුට ඒ ගිවතුගාවට අවශ්‍ය පැල සහ රෝපණ ද්‍රව්‍ය යම් සුළු ප්‍රමාණයක් ලබා දීම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඔවුන්ට වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් අක්කර කාල සහභාගියක් වැනි ප්‍රමාණයකට එතනදී අපි ට පුළුවන්කම ලැබෙනවා ආර්ථික මේ වශයෙන්
ඔබතුමාගේ වෙලාව අවසන්යි
ලබා දෙන්න. ඒ නිසා අද අපේ දිස්ත්‍රික්කයේ හිටපු දිසාපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට කටයුතු කරන එතුමාට මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම වාරි සෞභාග්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අපේ දිස්ත්‍රික්කයේ සාර්ථක වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව වාරි මාර්ග අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දේශීය කිරි නිෂ්පාදනය වෙනුවෙන් මිලියන සීයක මුදලක් මේ වෙනකොට වෙන් කළා තියෙනවා අධිකර ජනාධිපතිතුමා විසින්. ඉතින් අපේ දිස්ත්‍රික්කවල උසස්සාරයේ කිරිගොවින් නොමැති ගිරි
ගවීන් අවසන් කරන්න
නිසා ආශාල ගැටලු මතුවුණා පහුගිය කාල තුළ ඒ ගොවින්ට අවසන් කරන මන්ත්‍රීතුමනි. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමනි,
ධීවර කටයුතු පිළිබඳව කාරණා කීපයක් තියෙනවා. ඒ යෝජනා ධීවර අමාත්‍යාංශයෙන් ලබා දෙන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අමාත්‍යාංශ කීපෙම කටයුතු සාර්ථකව ඉටු කරන්න රෝමාත්‍යවරුන්ටත් සමස්ත කාර්ය මණ්ඩලයටත් අවශ්‍ය ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරන සුති.
සුති ඊළඟට ගරු මහන්ත දිසානායක මහත්මයා විනාඩි 6ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, ලෝකයේ ඉතිහාසය දිහා බලනකොට ඇත්තෙම ගංගා නිම්න අසල තමයි ජනපත පිහිටලා තියෙන මේ ලෝකේ ඉතිහාසය. හැබැයි ලංකාවේ පමණයි වාපී සංස්කෘතියක් ඇති කරලා අපේ මුතුන් මිත්තු පොළොවත් එක්ක සටන් කරලා ඒ ජනපත පිහිටවලා තියෙන. ලෝක ඉතිහාසයේ එකම රට ශ්‍රී ලංකාව විතරයි මේ වගේ සංස්කෘතියක් මේ වගේ ඉතිහාසයක් තියෙන. එහෙම ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් එක්ක තමයි අද අපි කතා කරන්නේ කෘෂිකර්මය සහ වාරි මාර්ගය පිළිබඳව. ගරු සභාපතිතුමනි, මම මේ පිළිබඳව දීර්ඝව කතා කරන්න යන්නේ. නමුත් 1977-78 කාලෙන් පස්සේ මේ සභාවේ අද මගේ ශ්‍රේෂ්ඨ පියා ගාමිසනායක මහත්මයාගේ නම විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂිනුත් විපක්ෂිනුත් සඳහන් කරා. මම ඇත්තෙන්ම කල්පනා කරන්නේ එදා ගාමිසනායක මැතිතුමා බලාපොරොත්තු වෙච්ච එදුම්පා මහවැලි හරහා දැක්ම එතුමා දැක්ක ඒ අනාගතය අද ඒ මහවැලි කලාපවල ජීවත් වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරයන්ට ඒ ඥාතීන්ට පාරම්පරික ගෙවල් දොරවල් අතර හැරලා ඒ ප්‍රදේශවලට ඒ ගාමිසනායක මැතිතුමා කෙරෙහි තිබ්බ විශ්වාසය උඩ පදිංචි වෙච්ච ඒ ජනතාවට ඒ මහවැලිය හරහා ලැබී තියෙනවද කියන එක මම අද කල්පනා කරනවා. කරු සභාපතිතුමනි, අද අපි වාද කරන්නේ මේ උත්තරීතර සභාවේ මං කල්පනා කරන හැටියට මේ රටේ තියෙන වැදගත්ම අමාත්‍යාංශ තුනක්. ඇත්තෙන්ම මේ අමාත්‍යාංශ තුන හරහා මේ රට හදන්න පුළුවන්. මේ අමාත්‍යාංශ තුල හරියට එකට වැඩ කරොත්, එක දර්ශනයකින් ගමන් කරොත් ඇත්තෙන්ම මේ රට හදන්න පුළුවන් මේ අමාත්‍යාංශ දුරහරහා. ගරු සභාපතිතුමනි, මම මතක් කරනවා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කාලයේ කරපු පොරොන්දුවක් තමයි විශේෂයෙන්ම අතුරු අයවැයෙන් එතුමා පොරොන්දුනා ගොවින අය කපා හරිනවා කියලා. ගරු ඇමතිතුමනි, මං හිතන්නේ ඔබතුමාට තමයි දැන් ඒ බලය තියෙන්නේ ඒ පිළිබඳව ප්‍රකාශයක් කළා. මොකද අපිට ලියුම් ගණනාවක් එනවා, මේක ලියුමක් පමණයි. ඒ ගොවින අය විශේෂයෙන්ම තාමත් අය කරගෙන ගෙන්දානවා ප්‍රාදේශීය සංවර්ධන බැංකු, ඒ වගේම රජයේ බැංකු හරහා මේ ගොවීන්ට නඩු පවා පවරලා ඒ ණය එකතු කිරීම පිළිබඳව වැඩසටහනක් යනවා. ඒ හින්දා මම ඇමතිතුමාගෙන්, ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ වහාම ජනාධිපතිතුමා පොරොන්දු වෙච්ච පරිදි කරුණාකරලා ඒ ණය කපා හැරීමේ නැත්නම් යම්කිසි සහනාධාරයක් දීමේ සඳහා විලක් ගන්න කියන ඉල්ලීම තමයි මේ අවස්ථාවේදී කරන්නේ. ඒ වගේම තමයි ජනාධිපතිතුමා අගමැති කාලේ ධීවර කමිටුවක් පත් කරා ඒ කමිටුවට අදහස් දක්වන්න කියලා සජව අපි මන්ත්‍රීවරු කීප දෙනෙකුත් එකතු වුණා. අපි ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමාට අදහස් කරේ කියන්න මං ලෑස්තිලා ගියේ කියන්න, විශේෂයෙන්ම මිරිදිය ධීවර සම්පත දියුණු කරන්න පිළිබඳව. හැබැයි මං ගිහිලා කතා කරන්න පටන් ගන්නකොත් එක්කම ඒ රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශේෂයෙන්ම තායිලන්තයේ ඒ මිරිදිය මත්ස්‍ය ව්‍යාපාර පිළිබඳ හොඳ දැනුමක් තිබ්බා. එතුමා ඒ ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නා. මහවැලිය විශේෂයෙන්ම කලාපවල ඒ මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා. ඒ පිළිබඳව දැන්ට මොකද වෙලා තියෙන පිළිබඳව යම් කිසි දෙයක් වෙලා තියෙනවද නැද්ද කියන එක මම කැමැති අහන්න ගරු දීවර ඇමතුමාගෙන්. ඒ වගේම තමයි කාලය අඩු නිසා මම කෙටි කරනමයි කතාව. මහවැලි ඉඩම් වලට විශේෂයෙන්ම මේ ස්වභාවයේ දිගටම කතා කරා. මහවැලි ඉඩම් පිළිබඳව දැන් ප්‍රාදේශීය ලේකම් වරුන්ට ඒ බලය පවරා දීලා තියෙනවා. මං ගරු මහවැලි ඇමතුමාගෙන්, වාරිමාර්ග ඇමතුමාගෙන්, ඉඩම් ඇමතුමාගෙන්, කෘෂිකර්ම ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම ඒ යෝජනාව අහෝසි කරලා නැවත වරක් ඒ අදාළ ඇමතිවරුන්ට ඒ මහවැලි කලාපවල ඒ බලය ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි අද මේ පිළිබඳව උද්ඝෝෂණ ජනතාව විසින්, ගොවි මහතුරුන් විසින් මහපාරට බැහැලා තියෙනවා. එප්පාවල, තමුත්තේ ගම වැනි නගරවල ගරු සභාපතිතුමනි මේකට විරුද්ධව ජනතාව පාට බැහැලා තියෙනවා. අනාගතයේදී ගරු මහවැලි ඇමතුමාට මං දැනුම් දෙන්නේ අනිවාර්යයෙන්ම අපි කරන දෙයක් නෙවෙයි, අනිවාර්යයෙන්ම අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර මහවැලි මුළු සී කලාපයම අනිවාර්යයෙන්ම ගොවින් පාරට බැහැලා මේ පනතට විරුද්ධව නැත්තම් මේ යෝජනාවට විරුද්ධව අනිවාර්යයෙන්ම සටන් කරනවා කියන එක සඳහන් කරන්න ඕනේ. අවසන් වශයෙන් ගරු සභාපතිතුමනි, I would like to speak about livestock industry. Life මේ මේ පිළිබඳ මම දත්ත කීපයක්
මුතුමාගේ කාලය අවසානයි.
අවසන් වශයෙන් මම කියන්නේ ගරු සභාපතිතුමනි, all feed ingredients have gone up by 300%. 300%. They can't afford to manufacture. Milk powder mafia is winning today. Please take steps against it. මේ දේශීය කර්මාන්ත නගා සිටවන්න පියවර ගන්න කියන ඉල්ලීම කරමින් නැවත වරක් මහවැලියේ ඇමතුමාගෙන් ඉල්ලා සිටින්නේ තුන්වැනි සහ හතරවැනි පරම්පරාව වෙනුවෙන් කටයුතු කරන්න, අනුපවුල් වලට අවශ්‍ය කරන ඉඩම් ටික ලබා දෙන්න කියලා ඉල්ලා සිටමින් මගේ වචන සල්ප අවසන් කරන ස්තුතියි.
ස්තුතියි. මීලන් ඔව් ඇමතුමා,
මාර එතුමා කිව්වර වගානායක පාහැරීම සම්බන්ධව මගේ ළඟ තියෙනවා එතුමනේ එකේ චක්‍රලේඛනයක් තියෙනවා 20:22:5:31 වන විට රාජ්‍ය බැංකුවලින් අය කර බොල් ණය වෙච්ච, ඒ කියන්නේ ගෙවීම් පැහැරලා තියෙන සියලු ණය කපාහරින කියන නියෝගය දැන්ටමත් යවලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් යවපු ලියුමේ කොපි එක තියෙනවා, මම ඔබතුමාට මේකේ වන්නම්. කොහේ හරි තැනකදී එහෙම අසාධාරණයක් වෙලා තියෙනවා නම් කරුණාකරලා අපිට කියන්න, අපි ඒකට මැදිහත් වෙනවා. රාජ්‍ය බැංකුව මේකට අදාළ වෙනවා, ලංක බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සම්වර්ධන බැංකුව ඇතුළු. ඒ වගේම ඔබතුමා කිව්වේ මේ සත්වාහාර ප්‍රශ්නයට අපි ඇත්තටම මේ පොහොර ප්‍රශ්නේ නිසාම බඩ ඉරිඹු වල ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා තමයි මේ වතාවේ තාමත් අඩු අස්වැන්නක් තිබුණේ. ඒ නිසා අධික මිලකට තමයි ගන්න සිද්ධ වුණේ. දැන් ආනයනය කළා තමයි ඒකට උත්තර කරන්නේ. මේ සැරේ වගාවත් එක්ක ඒක යම් මට්ටමක වෙනස්සත්වයකට ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා.
බොහොම ස්තුතියි. මීළඟට ගරු යදාමිනි ගුණවන්දන මහත්මයා විනාඩි 6ක කාලයක්
තියෙනවා. Presiding member, at the very outset, let me request, earnestly request, that this House provides for a special committee called the Kalani Valley Action Committee to be set up for the purpose of flood control, electricity generation, fertilizer manufacturing, economic planning and development, as well as for the navigation of internal waterways along the Kalani Valley River Basin. Why I make this request is that in 2020, 2 years ago, the World Bank report says, I quote, $300 million per annum is lost as a result of damages caused by floods. This is a colossal amount of money that is being lost. Therefore, the majority of flood damages are reported along the Kalani Valley, where the districts of Colombo, Gampaha, Kegal, and Nuwarelia are bordering along the river basin. My ethical vishesha in Hanangkaran Dona, Varshikava, ඇමරිකානු ඩොලර් මිලියන 300කට වඩා ගං වතුර සහ නායෑම් නිසා අපේ රටේ ආර්ථිකයට අහිමි වෙනවා. මේ සහ විශාල ප්‍රමාණයක් අහිමි වෙනවායි කියලා 2020 ලෝක බැංකු වාර්තාව සඳහන් කරනවා. මේ මූලිකම කාරණාව සිදුවන්නේ කැලණි මිටියාවතේ, කොළඹ ගම්පහ, එවැගේම කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලයි. මේ වසරේ පමණක්, තාම වර්ෂය අවසන් වෙලා නැහැ, මාගාව සංඛ්‍යාලේඛන ප්‍රමාණයද ගෙනාවා. කොළඹ දිස්ත්‍රික්කයේ, ඒ කියන්නේ කැලණි මිටියාවතේ 15 ප්‍රදේශයේ වම් සීමාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 12ක් තුල පමණක් පවුල් 50,000කට වැඩි පිරිසක් අවතන් කරමින් 250,000කට වඩා පිරිසකට මේ බලපාලා තියෙනවා. කොළොන්නාව ආසනයේ පමණක් 72,000ක් ජනතාවට මේ ආසනයේ අපේ මේ බලපෑම කැලණි මිටියාවතේ සිදු වී තිබෙනවා. ඒක නිසා මේ උච්චතම කාලය ලංකාවේ දියුණුතමයි කියන ප්‍රදේශය, ලංකාවේ වඩාම සංවර්ධිතයි කියන ප්‍රදේශය, ජාතික ආර්ථිකයේ මෙහෙවන, එහි පෙරගමන් කරුවා හැටියට කටයුතු කරන කැලණි මිටියාවත පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන එක ජාතික ආර්ථිකයේ ඊළඟ කාල පරිච්ඡේදය නිර්මාණය කරන්ට. මේ පිළිබඳ විශේෂයෙන් පසුගියදා ඉදිරිපත් කිරීමක් දේශනයක් පවත්වමින් කරුණු ඉදිරිපත් කරන්නට යෙදුණු දීර්ඝ කාලයක් මේ විෂය සම්බන්ධයෙන් අදහස් අප සමග හුවමාරු කරපු ඉංජිනේරුවෝ, වාර් ඉංජිනේරුවන් වාසියක් ඉන්නවා අපේ රටේ. ඔවුන් සියලු දෙනාගේ අදහස් ගොනු කරලා විශේෂයෙන් කැලණි ගංගා ද්‍රෝණි සංවර්ධනය ප්‍රමුඛ සංවර්ධන කටයුත්ත හැටියට ඇන්ටන් නානාකාර වාර් ඉංජිනේරුතුමා, ADS ගුණවර්ධන වාර් ඉංජිනේරුතුමා, අද වයස්ගත වුණත් අපේ රටේ 30,000ක් වැව්පද්ධතියේ කුඩා හා මධ්‍ය වැව්පද්ධතිය පිළිබඳ සමීක්ෂණ වාර්තාව මුලින්ම ඉදිරිපත් කරපු මහාචාර්ය පානබොක්කේ මැතිතුමා ඇතුළු මේ වගේ පිරිස එක රාශි කරගෙන මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්න ඕන. ගං වතුරට වේල හරස් වුණත් මගේ උගත් මන්ත්‍රී සභාපතිතුමා මගේ කතාවට හරස් වෙන එකක් නැහැ. මේ ටික කියන්න දෙන්න ඔබත් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නිසා. මා මේ ආකාරයෙන් මිලා සිටිනවා මනුලත්තු නිම්නය අපේ රටේ වාර ඉතිහාසයේ, ලෝක ඉතිහාසයට ගෙනිච්ච සේවස් 15ක අගනගරයක් පෝෂණය කර සුපෝෂිත විශිෂ්ට ශිෂ්ටාචාරයක පදනම හදන්ට අනුරාධපුරයට උදව් වුණේ මනුලත්තු ඔය. ඒ පිළිබඳව අපි අනුකමිටුවක් පත් කරන්න ඕන. එවැගේම තම උතුරට වතුරට ගෙනියන්න Water for Jaffna, Water for North ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන්නට කියන ඉල්ලීමත් විශේෂයෙන් මම මේ අවස්ථාවේ කරන්න ඕන. ලන්ඩනයට තේම්ස් නම්, පැරිසියට සේම් නම්, එවැගේම මොස්කව්වට වොල්ගා නම්, ඓතිහාසිකව අනුරාධපුරයට තිබෙන මල්වතු නම්, කොළඹ තදාසන්නව තියෙන කැලණි ගඟයි අපේ රටේ අගනුවර මුල් කරගෙන. ඒ හින්දා මේ
අවධානයක්
කරන්ට අද දවසේ විශේෂයෙන් මා නියෝජනය කරන ඒ උපදේශක කාරක සභාව භාරගරුවා මාතෘතුමාත්, රාජ්‍ය මාතෘතුමාත් මේ අවස්ථාවේ එකතු වෙන වෙලාවේ ඔවුන්ට මේ නැවත මතක් කරමින් උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව මම වචනයක් කියන්න ඕන. අපේ රටේ වැඩිම පරිත්‍යාගයන් ජාතික අනාගතය වෙනුවෙන් සිදු කරපු, වෙල්ලස්ස ජනතාව වෙනුවෙන් නිර්මාණය කරපු උමා ඔය ව්‍යාපෘතියේ
අවසන්
වැඩ ටික ඉක්මන් කළ කරන්ට, ජල විදුලි උත්පාදනය ටික ඉක්මන් කරන්ට විශේෂයෙන් මැදිහත් වෙන්න කියන එක කියමින් මම මේ කෙටි උපුටා ගැනීම සිදු කරමින් මගේ කතාව අවසන් කරනවා. 1937 නොවැම්බර් මාසේ 16 වෙනිදා පිලිප් ගුණවර්ධන මැතිතුමා කැලණි මිටියාවතට බහුකාර්ය යෝජනා ක්‍රමයක් ඉල්ලා සිටමින් ඉල්ලා හිටියා. උපුටා ගන්නවා වාර්ෂිකව කැලණි මිටියාවතේ ගං වතුරින් නිවාස, කෘෂි භෝග, පසු සම්පත් සහ මිනිස් ජීවිත පවා විනාශ වෙනවා. මේ දිවයිනේ සෑම දෙනාම දන්න කරුණක්, කැලණි ගං වතුරේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව රටට අහිමි වෙන මූල්‍ය වටිනාකම ₹200,000,000 පමණවා කියලා එදා ගණන් බැලුවා. ඒ ඉතා විශාල මුදලක්. එහෙම සැබෑ දේපල හා ජීවිත හානියට අමතරව මේ ගං වතුර නිසා
කැලණි මිටියාවත
සමස්ත ආර්ථිකයේ ජන ජීවිත ක්‍රියාවලිය දින කිහිපයක් එනහිට තත්ත්වයට උදා කරමින් ජාතිය දුප්පත් කරන්නට පසුගිය කාල පරිච්ඡේදයේ දායක වුණා. එය දැන් වෙනස් කරන කාලය බිහි කරමේ කියමින් මට මෙතෙක් වෙලා කාලය ලබා දුන්නු ඔබතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් මාන්නි හඬ වෙනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු කාවින්ද ජයවර්ධන මහත්මයා විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි බිහිවෙන නිසුති කාල ලබාදීම් පිළිබඳව විශේෂයෙන්ම අද දිනේදී අපි මේ කතා කරන අමාත්‍යාංශ දෙක කෘෂි කර්මාන්තයත් දීවර අමාත්‍යාංශයත් ගත්තහම මේ කර්මාන්තවලින් ජීවත් වෙන ජනතාවට අත්වලා තියෙන ඉරණම ගැන අපි කල්පනා කරපුවම ගරු සභාපතිතුමනි අපිට ඉතාමත් දුක්ඛිත තත්ත්වයක් තමයි සිහියට එන්නේ. ඒකට හේතුව තමයි එදා විශේෂයෙන්ම රසායනික පොහොර තහනමත් එක්ක මේ රටේ ගොවියගේ ජීවිතය ජීවනාලිය විනාශ කරලා දැම්මා. ඒ වගේම මේ ගොවීන්ගේ ආහාර නිෂ්පාදනයේ පෙරගමුවන් කරුවන්ගේ බඩට ගහපු කණ්ඩායම් තමයි අද මේ රටේ නැවත වතාවක් කෘෂිකර්මාන්තය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ ගරු සභාවට උපදේශනා දෙන්නේ. හැබැයි ගරු සභාපතිතුමනි මේ අයට අමතක වෙච්ච දේවල් අපි මතක් කරලා දෙන්න කැමතියි. අපි අහලා තියෙනවා අපේ රටේ ජනතාවට සමහරලාට දින 15ක් ඇති කෙටි කාලයක් තුල අමතක වෙනවා කියලා. ගරු සභාපතිතුමනි මේ අය විශේෂයෙන්ම මේ රසායනික පොහොර තහනම දාලා ගොවීන්ට පොරොන්දු වුණා කාබනික පොහොර ලබා දෙනවා කියලා. අන්තිමට කාබනික පොහොර ලබා දෙනවා කියලා ලබා දුන්නේ මොන වගේ දේවල්ද මොනතරම් ජහජරාවද කියන එක ගොවීන් එදා පැහැදිලි කරා. ඒ ගොවීන් මේ රටේ උද්ඝෝෂණය කරලා පඹය පුච්චලා කෑ ගහලා තමන්ගේ දුක තමන්ගේ වේදනාව මේ රටේ පාලකයන්ට කිව්වා. කියනකොට ගරු සභාපතිතුමනි මේ පාලකයෝ මේව ඇහුවේ නැහැ. ඒ අය මොනවද කිව්වේ? අපි කීයටවත් අපි ගත්ත අඩිය පස්සට තියන්නේ නැහැ. මොනතරම් වර්ජනය කරත් මොනතරම් උද්ඝෝෂණය කරත් මේවා දේශපාලන උද්ඝෝෂණ. ඒ නිසා අපි අඩිය පස්සට ගන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ගරු සභාපතිතුමනි මේ අය නැවත වතාවක් අපේ රටේ මේ කෘෂි කර්මාන්තයෙන් පෝෂණය වෙච්ච රට මේ විදියට බංකොලොත් රටක් බවට පත් කරගෙන යනකොට අපි දේශපාලන ප්‍රවාහයක් ඇටියට ඉදිරියට අවිල්ලා කුවා කරුණා කරලා මේ ගොවීන්ට අවශ්‍ය කරන පොහොර ටික වෙලාවට දෙන්න. ඒක රසායනික හෝ වේවා කාබනික හෝ වේවා මොනියම් හෝ වේවා ක්‍රමවේදකින් ඒ පොහොර ටික දෙන්න කියලා. හැබැයි මෙච්චර රටේ අර්බුදයක් තියෙනකොට මේ අය මොනවද කරේ? මේ අය ඒ අර්බුදය තමන්ගේ ප්‍රයෝජනයට භාවිතා කළා. අපිට මතක් වෙනවා චීන පොහොර නැව ඒකේ පැහැදිලිව කිව්වා එදා තිබුණේ මේ මහා පොළොවට අහිතකර ද්‍රව්‍ය සමහර විශේෂඥයෝ කිව්වා ඒකේ තිබුණේ මිනිස් අපද්‍රව්‍ය ඒ වගේම අසුචි මේ වගේ විශේෂඥවරු ප්‍රකාශ නිකුත් කළා. හැබැයි ගරු සභාපතිතුමනි ඩොලර් මිලියන 9.6ක් මේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදල් අපිට ගෙවන්න සිදු වුණා. චීනෙන් මහජන බැංකුව තහනම් කළා. අපිට චීන රජයත් එක්ක අර්බුදයකට යන්න සිදු වුණා. හැබැයි මේ ආණ්ඩුවට එදා ඒ ගැන වගේ වගක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපිට මතක් වෙනවා නයිට්‍රජන් පොහොර ගේනවා කියලා කරපු මහා වංචාව මහා බොරුව. අපිට මතකයි මේ නයිට්‍රජන් වී අස්වැන්නට හොඳයි කියලා ඇමතිවරු ගිහිල්ලා කුඹුරේ මේ නයිට්‍රජන් ගහනවා බලාගෙන හිටියා. නැනෝ පොහොර කියලා කිව්වා. අන්තිමට ගරු සභාපතිතුමනි මොකද වුනේ? මේ පොහොරෙන් ලැබිච්ච ප්‍රතිලාභයක් නැහැ. මේ රට ණය වෙච්ච දේ විතරයි උනේ. අපේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් තමයි මේ විදියට අපිට අහිමි වුනේ. ඊට පස්සේ මේ ඇමතිවරු මොනවද කිව්වේ? මේ ඇමතිවරු කිව්වා හරි අපි එහෙමනම් වී වලට හොඳ මිලක් දෙනවා කියලා. අන්තිමට මොකද වුනේ? වී විලට හොඳ මිලක් දුන්නෙත් නැහැ. ඊට පස්සේ කිව්වා ගොවීන්ට වන්දි දෙනවා කිව්වා. අන්තිමට ගරු සභාපතිතුමනි මේ අකරතැබ්බියට ලක්වෙච්ච මේ විදියට ගොවීන් මහපාරට ඇදලා දාපු ආණ්ඩුව විසින් ගොවීන්ට දෙනවා කියපු ඒ සහනාධාර ටික දුන්නෙත් නැහැ. ඒ අයට වන්දි දුන්නෙත් නැහැ. වන්දි දෙනවා කියලා පොරොන්දු වුණා. හැබැයි අන්තිමට වන්දි ටික දුන්නෙත් නැහැ ගරු සභාපතිතුමනි. මේ ගොවීන් අද අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනකොට අන්තිම දේ තමයි උනේ මේ රටේ මිනිස්සුන්ට පිට රටින් හාල් ගෙනල්ලා කණ්ඩ අවශ්‍ය කරන පරිසරය මේ ආණ්ඩුව නිර්මාණය කළා. ඉතින් මේකෙන් මොකද උනේ? ගොවියත් විනාශයි, පාරිභෝගිකයත් විනාශයි. එකත් එක්ක එදා අපිට මතකයි අපි විපක්ෂය හැටියට මේ ආණ්ඩුවට කිව්වා මේ පොහොර ටික ලබා නොදීමත් එක්ක ආහාර හිඟයක් ඇති වෙනවා රටේ නිෂ්පාදන හිඟයක් ඇති වෙනවා රටේ මේකත් එක්ක ආහාර මිල වැඩි වෙනවා කරුණා කරලා මේක කරන්න දෙන්න එපා කියලා හැබැයි මේ ආණ්ඩුව එදා මේ මේ කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ අද ආහාර උද්දමනේ ලෝකේ වැඩිම රට බවට අද අපේ රට පත් වෙලා හමාරයි අද මේ රටේ ආහාර පිළිබඳව තියෙන අර්බුදයත් එක්ක ළමා මන්ද පෝෂණය ගොඩ නැගිලා මේ රටේ මිනිස්සු 100ට 70කට ආසන්න ප්‍රමාණයක් එක වේලක් හෝ දෙවේලක් කන්නේ නැහැ කියන මේ රටේ ගැන වාර්තා නිකුත් කරන්නේ අපි නෙමෙයි ජිනීවා මානවහිමිකම් කවුන්සිලේ වාර්තාවේ තියෙනවා ඊතර ගරු සභාපතිතුමනි කල්පනා කරලා බලන්න ලෝකයේ ඉදිරිපිට ලැජ්ජාවටපත් වෙච්ච රටක් බවට මේ අය මේ රටපත් කළා අමාරයි අපි මේවා කියන්නේ මේ ආණ්ඩුවට තියෙන විරෝධයටවත් ආණ්ඩුවත් එක්ක තියෙන තරහකටවත් ආණ්ඩුවට තියෙන වෛරකටවත් නෙමෙයි මතක තියාගන්න මේ ආණ්ඩුව මෙතෙන්ට මේ රටපත් කළා හැබැයි ඒ අයට විරුද්ධව තාම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි මේ අසරණ වෙලා දුප්පත් වෙලා ඉන්න ජනතාවට සහන ලබා දීම සඳහා වැඩපිළිවෙලක් තාම ක්‍රියාත්මක කරන්නේ නැහැ මම බලාපොරොත්තු වුණා මේ ගරු සභාවේ අද දිනේදී ගරු සභාපතිතුමනි මෙතන ඉන්න ඇමතිවරු මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ පැහැදිලි කරයි කියලා මේ විදියට අසරණ වෙලා මේ කෘෂිකාර්මාන්තයෙන් කබලෙන් ලිපට වැටලා ඉන්න ගොවීන්ට මොකද්ද කරන වැඩපිළිවෙල කියයි කියලා අපි බලාපොරොත්තු වුණා අපි කනගාටු වෙනවා අපි දැක්කා ඇමරිකාවේ ලබා දීලා තියෙන ආධාර මොනවටද USAID එකෙන් දීලා තියෙන පොහොර ඒකෙත් ලොකුවට ගහලා තියෙනවා not for sale කියලා. ඇයි ඒ තරමටවත් ලංකාව පිළිබඳව විශ්වාසයක් නැහැ. මේ නිකන් දෙන පොහොර ටිකක් විකුණයි කියන බයට වෙන්නේ නැති ඇමරිකාවෙන් එහෙම ගහලා අපිට ලංකාවට එවලා ඇත්තේ යූරියා ටික. ඒ නිසා අපි කනගාටු වෙනවා අපේ රටේ ගොවියා පත්තර තියෙන තැනටත් ඒ වගේම පාරිභෝගිකයා
පත්තර තියෙන තැනටත් විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි ඒ වගේම අනිත් එක තමයි අපේ රටේ අහිංසක දීවරයා මං ජීවත් වෙන මගේ ආසනේ මගේ දීවර ජනතාව අද රුපියල් 365ට ලාම්පු තෙල් ලීටරේ ගන්නෙ මේ ආණ්ඩු වෙනකොට ලීටරේ තිබ්බේ 87ට 253කින් වැඩි කරා ආයේ 25කින් වැඩි කරා මේ අයට මාස 6ක් ලාම්පු තෙල් තිබුණේ නැහැ ගරු සභාපතිතුමනි මේ දීවර ජනතාවගේ දරුවෝ ඉන්නවා ඒ වගේම පවුල් තියනවා ඒ දරුවෝ පාසල් යන්නේ කොහමද පවුල් වල මිනිස්සු කන්නේ කොහමද කියන එක පිළිබඳව කිසිම හෙවිල්ලක් බැල්ලක් මේ ආණ්ඩුව කරන්නේ නැහැ අපි කියන්නේ නැහැ මේ අයට සහන ආධාර දෙනකොට මේ වර්ගීකරණය කරන්න කියලා හැබැයි මේ කිසිම කෙනෙකුට අබමල් රේණුවක සහන ආධාරයක් දීලා නැහැ අපේ දීවර ජනතාව උද්ඝෝෂණය කරන්න මහපාරට තාම බහින්න පටන් ගත්තේ නැහැ බැස්ස දවසට මොකද වෙන්නේ කියලා එක බලන්න අහිංසක දීවර ජනතාව රජයෙන් රැකියා ඉල්ලන්නේ නැහැ රජයෙන් වෙන කිසිම දෙයක් මේ අයට ලැබිලා නැහැ මේ වෙනකොට ගරු සභාපතිතුමනි කුඩා බෝට්ටුවකට ලීටර් 40කට ආසන්න ප්‍රමාණයක් යනවා ඒ වගේම ටූටි අද මිල දෙගුණ තුන්ගුණයක් බවට පත් වෙලා තියෙනවා 2800ක් බවට පත් වෙලා තියෙනවා ඒ වගේම දැල්ලම් පන්න බෝට්ටු එන්ජින් මේ සියල්ලක්ම තුන්ගුණයකින් වැඩි වෙලා තියෙනවා මේ දීවරයෝ අද දීවර කර්මාන්තයේ ගිහිල්ලා ගොඩට එනකොට එන්නේ ණය වෙලා ගරු සභාපතිතුමනි ඒ පැත්තෙන් කුඩා බෝට්ටුවල මේ දීවර ජනතාව අසරණ වෙලා ඉන්නකොට මහ බෝට්ටුවල දීවර ජනතාව ඒ අයට තමන්ගේ කර්මාන්තේ කරන්න ආවම වශයෙන් රුපියල් මිලියන 5ක් මිලියන 10කට ප්‍රමාණයක් ඒ අයට අවශ්‍යයි මේ ඩීසල් ටික ගහගෙන කෑම බීම අරගෙන මාසයකට ආසන්න කාලයක් මහ මූදත් එක්ක පොරබදින්න මේ අයට මේ මුදල් ටික කොහෙන්ද ලැබෙන්නේ බැරි හැමදාම මාළු නැහැ ගරු සභාපතිතුමනි මාළු නැතුව ගොඩට ආවොත් ඒ මිනිස්සුන්ගේ කන කර දැන් විකුණලා ඉවරයි ඊළඟට විකුණන්න
තියෙන ගරු සභාපතිතුමා අවසන් කරන්න
ඒ අයට විකුණන්න තියෙන්නේ තමන්ගේ ශරීරයේ අයවැය විතර අවය විතරයි ගරු සභාපතිතුමනි ඒ නිසා මම කියනවා කරුණා කරලා මේ දීවර ජනතාවට වහාම සහන දෙන්න මේ තෙල් මිල අඩු කරන්න අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක කරන්න ඒ විතරක් නෙමෙයි එක්ස්ප්‍රස් ප්‍රල් නෞකාවෙන් වෙච්ච හානිය විශේෂයෙන්ම කලපුවට මීගමු කලපුවට මේ කලපුවේ ඉන්න දීවර ජනතාවට පළවෙනි මුදල දුන්නා වන්දි මුදල දුන්නා දෙවෙනි තුන්වෙනි වන්දි මුදල දීලා නැහැ එක්ස්ප්‍රස් ප්‍රල් නෞකාවෙන් වෙච්ච හානියත් එක්ක ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ දීවර ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන ටික ලබා දෙන්න කටයුතු කරන්න තෙල් මිල අඩු කරන්න එක්ස්ප්‍රස් වල නෞකාව
අවසන් කරන ප්‍රතිමා කාල අවසානයි
වන්දි ටික අපේ කලපු දීවරයන්ටත් මූදු දීවරයන්ටත් ලබා දෙන්න කියන ඉල්ලීමක් මම කරනවා
ස්තුතියි මීළඟට ගරු ජගත් සමරවික්‍රම මන්ත්‍රීතුමා විනාඩි 5ක කාලයක් තියෙනවා මීළඟට ගරු කාඩ මස්ථානතුමා විනාඩි 5ක කාලයක්
බිස්මිල්ලාහිර් රහමානිර් රහීම්. ඉන්ද්‍ර එමද නාට්‍යෙන් ප්‍රධානමාන උණව පට්‍රාක්‍රය නිවති செய்ய கூடிய விவசாயத்துறை, அதே போல கடல் தொழில் மற்றும் நீர்ப்பாசனத்துக்குரிய அமைச்சுகளுக்குரிய இந்த விவாதத்தில் எனக்கு நேரந்தமைக்கு நன்றிகளை கூறிக்கொண்டு எமது குறிப்பாக சொல்வதென்றால், கடந்த காலங்களில் விவசாயம் மூலமும் அதே போல மீன்பிடி துறைகள் மூலம் எமது வன்னி மாவட்டத்திலிருந்து பாரிய அளவுக்குரிய தேவைப்பாடுகளை நிறைவு செய்வதற்கும் அதே போல வெளிநாடுகளுக்கு மீன்களை கடல் அட்டைகள் போன்றவைகளை ஏற்றுமதி செய்வதற்குரிய ஒரு சூழ்நிலைகள் காணப்பட்டது. அதே போல தான் இப்பொழுதும் இந்த உணவு பாதுகாப்புங்கிற ஒரு விடயத்தை எடுத்துக்கொண்டால் அதற்கு மிக முக்கியமானது இந்த விவசாயம் சார்ந்த உற்பத்திகள். அதை பாரியளவுமது மாவட்டங்களில் இருந்து நினைக்கின்றேன் இலங்கையின் ஏனைய பகுதிகளுக்கும் குறிப்பாக நகர பகுதிகளுக்கும் அதே போல மீன் உற்பத்திகளில் மீனை எடுத்துக்கொண்டாலும் அவ்வாறு கடல் உற்பத்திகளிலும் அவ்வாறு தரக்கூடிய ஒரு சூழ்நிலைகள் காணப்படுகிறது. இருந்தாலும் உண்மையிலே நினைக்கின்றேன் இந்த சம்பந்தமாக விவசாயத்துறை அமைச்சர் கௌரவ மகிந்த அமரவீர் அவர்கள் அண்மையில் எமது பகுதிக்கு விஜயம் செய்து இது சம்பந்தமாக தேவையான அதாவது அங்குள்ள நிலம் சம்பந்தமான பிரச்சனைகள் விவசாய காணிகள் கடந்த காலங்களில் மூதாதையர்களால் செய்யப்பட்டது. அதற்கு பிறகு இந்த இடம்பெயர்வுக்கு பிறகு அங்குள்ள மக்களால் செய்யப்பட்ட காணிகள் பிரச்சனைகள் சம்பந்தமாக காணிகள் அதாவது விவசாயத்துக்குரிய காணிகளை ஃபாரஸ்டும் வைல்ட் லைஃபும் செய்யறதுல தடங்களை ஏற்படுத்தியது. அதை நிவர்த்தி செய்யும் விதமாக அந்த விவசாயத்துறை அமைச்சர் ஃபாரஸ்டுக்கு உரிய அமைச்சராக இருக்கிற காரணங்களால நாங்கள் அந்த பகுதிகளுக்கு கூட்டி சென்று அதே போல அங்கு நேரடியாகவே அவர்கள் சில இடங்களை பார்வையிட்டு அதன் பிறகு இது சம்பந்தமாக அமைச்சில் கூட்டம் போட்டு விரைவாக அதாவது ஃபாரஸ்ட் காணியாக இருக்கலாம் அவர்களுடைய இல்லைகளாக இருந்து அவர்களுக்குரிய கெசட் பண்ணதாக இருந்தாலும் அவ்வாறான காணிகளில் உடனடியாக விவசாயம் செய்வதற்குரிய ஏற்பாடுகளை உரிய அதிகாரிகளுக்கு பணிப்புரை செய்து அதை தந்தமைக்கு உண்மையில் இந்த இடத்துல நான் அவர்களுக்கு நன்றிகளை கூறிக்கொள்வதோடு இதே போலத்தான் எமது பகுதியை சார்ந்த அதாவது வடமாகாணத்தை சார்ந்தவர் தான் எமது
மீன்பிடித்துறையை
சார்ந்த கௌரவ அமைச்சர் டாக்டர் தேவானந்த் அவர்கள். அதே போல அவருக்கு தெரியும் தொடர்ச்சியாக நினைக்கின்றது மன்னார் முல்லைத்தீவு போன்ற பகுதிகளுக்கு அடிக்குறுக்காக விஜயம் செய்து அங்குள்ள குறைகளையும் நேரடியாக மீனவ அமைப்புகளுடன் தேவைப்பாடுகளையும் அறிந்து அது சம்பந்தமான பிரச்சனைகளையும் பாரியளவில் தீர்த்து கொண்டிருந்தாலும் எமக்கு குறிப்பாக கடந்த காலங்களில் நான் கூறியது போலே தான் இப்பொழுதும் கூற வேண்டும் எமக்கு உண்மையிலே அது சார்ந்த பிரச்சனைகள் என்றால் குறிப்பாக நாங்கள் சொல்வதுன்னா மன்னார் முல்லைத்தீவை மையப்படுத்திய வடகடல் மீன்பிடி விருத்தி செய்வதில் அரசு கூடிய அக்கறை செலுத்தி வருகிறது. இருந்தாலும் அதை இன்னும் கூடுதலாக அவ்வாறான அந்த செயல்பாடை விரிவுபடுத்த வேண்டும் என்று கேட்டுக்கொள்வதோட தொடர் பிரச்சனைகள் தான் இந்திய மீனவர் ஊடுருவல் தென்னிந்திய மீனவர்களுடனான தொடர்புகளை முழுமையாக நிறுத்தப்படல் வேண்டும் என்று அவர்கள் தொடர்ச்சியாக கடந்த காலங்களில் கூறுவது போல அவ்வாறான செயல்பாடுகள். அதே போல தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே அதே போல மத்திய மீனவ களஞ்சியப்படுத்தும் மற்றும் பதனிடல் தொழிற்சாலைகளை இந்த பிரதேசங்களில் நிறுவப்பட வேண்டும் என்ற கோரிக்கை அமைச்சருக்கு வைக்கிறதோடு வவுனிக்குளம் பாவக்குளம் அதே போல அகத்தி முறிப்பு இவ்வாறான குறிப்பாக கூறுவதென்றால் அங்கு குளங்கள் தான் அந்த பல எமது மாவட்டங்களில் இருக்கிற குறிப்பாக முதல் கட்டமாக ஒவ்வொரு மாவட்டங்களிலும் இருந்தும் 25 குளங்களை எடுத்து அதற்கு நன்னின்மை அதற்கு மீன் குஞ்சுகளை விடுவது மூலம் அங்குள்ள மக்களுடைய வாழ்வாதார முடியும் என்பதை இங்கு கூறிக்கொள்றதோட இந்த
அவசங்கரன்ன காலை அவசானாய்.
அதே போல இந்த மீன்பிடி தொழில் உதவிகள் வளர்ப்பு பொருட்களுக்கு குறித்த மாவட்டங்களில் வாழும் மீனவர்களை முதன்மைப்படுத்த வேண்டதோடு அந்த தெரிவுகளில் கொஞ்சம் மிகவும் எல்லா பகுதிகளையும் சார்ந்தவர்களும் அதே போல எல்லோரையும் இணைத்ததாக ஒரு உதவிகளை வழங்கி அந்த வேலை திட்டங்களை செய்யும் பொழுது பாரிய விதத்தில் செய்யக்கூடிய ஒரு எங்கட பாதி மக்களுக்கு ஒரு பிரயோசனமாக அமையும் என்று கூறிக்கொள்வதோடு இந்த விவாதத்திற்கு நேரம் தந்தமைக்கும் எனது நன்றி கொள்கிறேன்.
மீலங்கட கரு சுரேஷ் வடுவேல் மத்துமா வினாடி பகக கால.
நன்றி. சபையை தலைமை தாங்கி நடத்தி கொண்டிருக்கின்ற உறுப்பினர்களே, இன்று பலவித அமைச்சர்களினுடைய இந்த குழுநித விவாதத்திலே என்னுடைய மலைய மக்கள் சார்பாக ஒரு சில முக்கியமான விடயங்களை இங்கு முன்வைக்கலாம் என நினைக்கின்றேன். விசேடமாக மலையக பெருந்தோட்ட தொழிலாளர்களுடைய அன்றாட சம்பள உயர்வு சம்பந்தமாக பலமுறை இந்த சபையிலே நான் முன்வைத்திருந்தாலும் கூட சாக்கப்பூர்வமான நடவடிக்கையை இந்த அரசாங்கமும் குறிப்பிட்ட அமைச்சும் அதேபோன்று பெருந்தோட்ட கம்பெனிகளும் எடுக்க தவறியிருக்கின்றது. இது சம்பந்தமாக சட்டப்பூர்வமான நடவடிக்கைகளை மேற்கொள்வதற்கு ஒரு தார்மீக பொறுப்பு இந்த அரசாங்கத்துக்கு இருக்கின்றது என்பதை நான் இந்த சந்தர்ப்பத்திலே ஞாபகப்படுத்த விரும்புகின்றேன். ஒரு சமூகம், இந்த நாட்டுடைய பொருளாதாரத்தின் முதுகெலும்பாக செயற்பட்டுக் கொண்டிருக்கின்ற ஒரு சமூகம், இந்த நாட்டிலே இருக்கின்ற வாழ்க்கை செலவுக்கு ஏற்ற வகையில் வாழ முடியாது, தவித்துக் கொண்டிருக்கின்ற சூழலில் பாடசாலை மாணவருடைய கல்வி, அந்த மக்களுடைய அன்றாட வாழ்வு, அதேபோன்று ஏனைய அனைத்து விடயங்களும் முழுமையாக பாதிக்கப்பட்டிருக்கின்றது, ஸ்தம்பிதம் அடைந்திருக்கின்றது. ஆகவே உடனடியாக அமலுக்கு வர வகையில் வரவு செலவு திட்டம் எப்படி சமர்ப்பிக்கின்றோமோ, அரசாங்க உத்தியோகத்திற்கு எவ்வாறு சம்பள அதிகரிப்பை ஏற்படுத்துகின்றோமோ, அதேபோன்று இந்த நாட்டை வாழ்கின்ற மலைய மக்களுடைய பெருந்தோட்ட மலைய மக்களுடைய சம்பள உயர்வு சம்பந்தமாக உடனடி கரிசனை ஏற்படுத்த வேண்டும். உடனடியாக சம்பந்தப்பட்டவர்களை அழைத்து கம்பெனியிலே சேவை செய்து கொண்ட உத்தியோகத்தை அல்ல, கம்பெனி உரிமையாளர்களை அழைத்து, அல்லது பாராளுமன்றத்துக்கு அழைத்து சரி, ஜனாதிபதி தலைமையில் சரி, இந்த நாட்டிலே அசாதாரணமாக பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிற மலைய மக்களுடைய நிவாரணத்தை போக்குவதற்கு செயற்பாடுகளை உடனடியாக அரசாங்கம் மேற்கொள்ள வேண்டும். 3,750 ரூபாய் வாழ்க்கை செலவு பேராதரை பல்கலைக்கழகத்திலே தெரிவித்துக்கின்றார்கள். ஒரு சாதாரண குடும்பத்தில் வாழ்க்கை செலவு 3,750 ரூபாய், ஆனால் இன்று தோட்டத்தொழில சம்பளம் 900 ரூபாய், வாழ முடியாது. உடனடியாக மலைய மக்களுடைய நில உரிமை வீட்டுரிமை வழங்குவது மட்டுமல்லாது அவருடைய சம்பளத்தை அதிகரிக்கக்கூடிய நடவடிக்கையை இந்த அரசாங்கமும் நாளை மறுதினம் இந்த வரவு செலவு திட்டம் முடிவடைய இருக்கின்றது. ஆகவே இந்த வரவு செலவு முடிவதற்கு முன்பதாக எனது சமூகம், எனது தொப்புள்கொடி உறவுடைய நிலைமை என்ன என்பதை தெரிந்து கொள்ள நாங்கள் ஆசைப்படுகின்றோம். நில அபகரிப்பு மிக மோசமாக மலையகத்திலே நடந்து கொண்டிருக்கின்றது. இந்த நில அபகரிப்பு சம்பந்தமாக மலைய மக்கள் துன்புறுத்தப்பட்டிருக்கின்றார்கள், உடனடியாக பாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். ஆகவே அவர்களுக்கு அந்த காணி பகிர்ந்தளிக்கப்படும் போது மலைய மக்களுடைய காணி உரிமை உறுதி செய்யப்படுவது மட்டுமல்லாது, உடனடியாக அவர்களுடைய சம்பளத்தை நாட்சம்பளத்தை அதிகரிப்புக்கு ஆக குறைந்த சம்பளம் 3,750 ரூபாய் வேண்டும். அது சம்பள நிர்ணய சபையாக இருக்கலாம், அல்லது கூட்டு ஒப்பந்தமாக இருக்கலாம், எது எவ்வாறாக இருப்பினும் கூட தோட்ட தொழிலாளருடைய சம்பளம் சம்பந்தமாக இந்த வரவு செலவு முடிவதற்கு முன்பதாக எங்களுக்கு ஒரு நியாயமான ஒரு அறிவித்தல் அரசாங்கத்திடம் இருந்து கிடைக்கப்பெறும் என்ற நம்பிக்கை எங்களுக்கு இருக்கின்றது. இந்த நாட்டுடைய ஜனாதிபதி கௌரவ ரணில் விக்ரமசிங்க அவர்களுக்கு மலைய மக்கள் சார்பாக நன்றாக அறிந்தவர், நன்றாக புரிந்தவர், நல்ல அனுபவசாலி என்ற வகையிலே நான் ஜனாதிபதியிடம் வேண்டுகோள் விடுக்கின்றேன், உடனடியாக கம்பெனி உரிமையாளர்களை அழைத்து அவர்களுடைய நாட்சம்பளத்தை உடனடியாக அதிகரிக்கும்படி இந்த சந்தர்ப்பத்தை நான் கேட்டுக்கொள்கின்றேன். நன்றி.
தேங்க்யூ.